මීළඟට ගරු දුමින් දිසානායක මැතිතුමා එතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අප අමාත්‍යංශය යටතේ සූර්ය බල සුලංහා ජල විදුලි ජන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ මේ වෛශේෂය යටතේ කතා කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වගේම ප්‍රථමයෙන්ම ගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් ස්තුති කළ යුතු වෙනවා. මොකද මේ අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් විදිහට ගැසට් කිරීමත්, ඒ වගේම සාම්ප්‍රදායිකව ගැසට් කිරීමක් පමණක් නෙමෙයි, ඒ සඳහා ඉලක්කයන් ලබා දීලා රටේ ජනතාවටත් බලාපොරොත්තුවක් ඇති වෙන විදිහේ සංවර්ධනය පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුව ගමන් කරන්න සැලැස්වීම පිළිබඳව අපි ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මගේ අපේ අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා සුනෙත්ති බලශක්ති අධිකාරිය, එවන ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය කියන ආයතන තුන පිහිටා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අපි කතා බහ කරොත්, අපි දන්නවා ඉතිහාසයේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව නොයෙකුත් අවස්ථාවන් වලදී කතා බහ කරත්, අදාපින්න තැන පිළිබඳව සාකච්ඡා කරොත් එහෙම තාමත් අපි පුනර්ජනනීය බලශක්තිය මගින් මෙගාවට් 900කට ආසන්න ප්‍රමාණයක් තමයි අපි ජාතික විදුලි බල පත්‍රය එකතු කරන්නේ. ඒ වගේම ප්‍රධාන ජල මූලාශ්‍ර බලාගාර මගින්, ප්‍රධාන හයිඩ්‍රෝ බලාගාර මගින් අපි මෙගාවොට් 1400ක් පමණ මේ ජාතික විදුලි බල පත්‍රය එකතු කරනවා. ඒ වගේම අනෙකුත් මූලාශ්‍ර ටික ගත්තාම 70%කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය මගින් නෙමෙයි අපි විදුලි ජනනය කරගන්නේ. එහෙමනම් ජනාධිපතිතුමා මේ පාර අපට රටේ ජනතාවට සහ අපට ඉලක්කයක් සහ බලාපොරොත්තුවක් දීලා තියෙනවා. 2030 වෙනකොට 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක්කරගත යුතුයි. ඒ මගින් විදුලි බල මිල විදුලි බිල අඩු කර ගැනීමත්, ඒ හරහා ලැබෙන ප්‍රතිලාභය මේ රටේ දෙකෝටියක් ජීවත් වෙන ජනතාවට ලබා දෙන්න ඕන කියන මේ කියන බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉලක්කයන් අපි සූදානම් කරලා තියෙන්නේ. එතෙන්දී සභාපතිතුමනි, අපි තාමත් සතුටින් මතක් කරන්න ඕනකම තියෙනවා, වර්තමාන රජය ඒ වගේම මේ අයවැය හරහා පුනර්ජනනීය බලශක්තිය විදුලි ජනන පද්ධතියට එකතු කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන්, අවශ්‍ය කරන සහයෝගය මේ සියල්ලම මෙවර අයවැයෙන් අපට ලබා දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ව්‍යාපෘති දෙයක් පිළිබඳව මම කතා කරන්න කැමතියි. මොකද ලබා දෙන වෙලාවත් එක්ක මම හිතා අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා මේ ජාතික විදුලි බල පද්ධතියේ මෙගාවට් 500ක් එකතු කරගන්න මේ රටේ ජීවත් වෙන දුප්පත් අහිංසක අසරණ පවුල් ලක්ෂයේ නිවාස මත සෝලා සවි කරලා ඒ මගින් අපි බලාපොරොත්තු වෙන ජාතික විදුලි බල පද්ධතියේ මෙගාවට් 500ක් එකතු කරගන්න. මේකේ තියෙන වාසිය තමයි කරු සභාපතිතුමනි, අපි හැමදාමත් සෝලා පව ගැන කතා කරොත්, වින් පව ගැන කතා කරොත් ව්‍යාපාරිකයන් කීප දෙනෙක් තමයි මේ බලාගාරවල අයිතිකරුවන් බවට පත් උනේ. එහෙම නැත්නම් වෙනත් සමාගමක් තමයි, වෙනත් පිටරටකින් සමාගමක් තමයි අයිතිකරුවන් බවට පත් උනේ. හැබැයි මේ පාර මේ මෙගාවට් 500ම ජාතික විදුලි බල පත්‍රය අපි එකතු කරගන්න යන්නේ මේ රටේ ජීවත් වෙන අහිංසක අසරණ නිවාස හිමියන් ලක්ෂයක් ගෙන්. ඒකනේ මේ රටේ ජීවත් වෙන පවුල් ලක්ෂයකට ඒ හරහා ආදායමක් ලබා දෙන ගමන්ම, ඒ වගේම ඒ අය හරහා ජාතික විදුලි බල පද්ධතියට විදුලිය මෙගාවට් 500ක් එකතු කර ගැනීම. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා කිලෝවොට් 5ක සෝලා පද්ධතියක් මේ නිවසේ වහලම සවි කිරීමත් සමග මෙයාට
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතුමාගේ මේ ප්‍රකාශයට සහයෝගයක් දක්වන්නේ මම කරන් මම කියන්නේ දැන් ගෙවල්වල වහලට සවි කරලා මේ අපි නිෂ්පාදනය කරන්නට යන මේ විදුලි බලය විදුලි බල මණ්ඩලයෙන් මිලදී ගන්නවයි කියන සහතිකය නැති නිසා මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා හැමතැනම කතා කරන ඇමතුමනි. ඒ නිසා අපට කියවුත්තේ, අපේ ජනතාවට කියවුත්තේ නෑ, මේ නිෂ්පාදනය කරන හැම ඒකකයක්ම අපි මිලදී ගන්නට පෙළඹී සිටිනවා, ඒ සහතික අපි නිකුත් කරනවා කියන කතාව මම හිතන්නේ විතා වැදගත් වෙනවා.
බොහොම ස්තුතියි රාඝවන් මන්ත්‍රීතුමනි. මම හිතන්නේ ඕක පහුගිය කාලේ ඔය පිළිබඳව යම්කිසි ගැටලුවක් සහ මතභේදයක් තිබුණා. නමුත් මම හිතන්නේ මේ වෙනකොට කැබිනට් අමාත්‍යවරයා විදිහට දල සලහපරම ඇමතුමත්, ඒ වගේම අපේ සියලුම ආයතනත්, ඒ වගේම විදුලි බල මණ්ඩලයත් හොඳ අවබෝධතාවයකින් අපි මේ ගැන කටයුතු කරන නිසා පහුගිය කාලේ වැනි ගැටලුවක් තිබුණත් ඉදිරියේදී විශේෂයෙන්ම මේ ගෙවල් ලක්ෂ්‍ය ව්‍යාපෘතියත්, ගමට බලාගාරයක් කියන ව්‍යාපෘතියත් ඒවගේ මීට අමතරව ඕනෑම කෙනෙකුට තමන්ගේ වහල මත සූර්ය පැනලයක් සවිකරගෙන විදුලිය නිෂ්පාදනය සඳහා දායක වෙන අවස්ථාවත් අපි අහුරල නැහැ. ඒ සඳහා පූර්ණ සහයෝගය අපි විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙනවා කියන එකත් මේ වෙලාවේදී තාමත් විශ්වාසයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. අපි මේ ගෙවල් ලක්ෂ ගැන කතා කරනකොට සභාපතිතුමනි, අපි බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘති හරහා විදුලිය මෙගාවට් 500ක් ජනනය කර ගැනීම පමණක් නෙමෙයි. අපි මේ සඳහා යෝජනා කරනවා ලංකාවේ ඉන්න සමෘද්ධි පවුල් ලක්ෂ 17න් අපි දුප්පත්ම පවුල් ලක්ෂයක්. හැබැයි කිලෝවට් 5ක සූර්ය පැනලක් සවි කරන්න පුළුවන් නිවාස ලක්ෂයක් තෝරගෙන මේ ආයතන අපි බැංකු නායක අරන් දීලා මේ බැංකු නායක 130ක දායකත්වය ඒ නිවසීමියා දරන්න ඕනේ නැහැ. අපි ඒකත් සූදානම්. ඒ කියන්නේ මූලික පිරිවැයක් නොදරා 100%ක්ම බැංකුවෙන් නායක ලබා දීලා ඒ ආයතන මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ආයෝජනය අපි සලකලා දෙන්න. මේ මගින් ඒ ආයතන පුළුවන්කම ලැබෙනවා වසර 7ක් තුල ණය ගෙවන ගමන් ණය සඳහා මුදල ගෙවන ගමන් තමන්ගේ අතේ රුපියල් 3000ක් විතර ඉතුරු කරගන්න විදිහ තමයි අපි මේක සලසුම් කරන්නේ. ඒ අනුව 3000 ඉතුරු කරගත්තාම තමන්ගේ ලයිට් බිල් රුපියල් 1000ක් ගියත් තව රුපියල් 2000ක් ඉතුරු වෙනවා. එහෙනම් අපි යෝජනා කරනවා ජාතික විදුලි බල පද්ධතියේ මෙගාවට් 500ක් ලබා ගන්න ගමන් අර සමෘද්ධිය රුපියල් 2000ක් ලැබෙන පවුල් ටිකට අපි කැමති. මම නම් මේක යෝජනා කරන්න කැමති. ඒ අයගේ සමෘද්ධිය සඳහා ආණ්ඩුවෙන් ලබා දෙන මුදල තවත් පවුල් ලක්ෂයක් වුණ ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මම මේක කියන්නේ විපක්ෂයට ආයුධයක් විදිහට ගන්න එපා. අන්න සමෘද්ධිය කැපුවයි පවුල් ලක්ෂයේ සමෘද්ධිය කැපුවයි කියන්නේ. මම නම් හැබැයි කැමති. මොකද අපිට ඕනකම තියෙන්නේ දුප්පත්කම නැති කරනවා කියලා කියන්නේ සමෘද්ධිය කැපෙන්න ඕනකම තියෙනවා. එහෙනම් අපි මේ හරහා අපි උත්සාහ කරනවා ආණ්ඩුවෙන් රුපියල් 1000ක් 2000ක් බලාපොරොත්තු වෙන ජනතාවට තමන්ගේ වහල මත සූර්ය පැනලා සවි කළා තමන් ආදාමක් උපය ගන්න පවුලක් විදියට ඒ ආගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් තමයි බලාපොරොත්තු වෙනවා. කරු සභාපතිතුමනි, මේ ඇයට මේ ව්‍යාපෘති හරහා අවුරුදු 7න් ණය ගෙවිල ඉවරුනාම අර විදුලි බල මණ්ඩලෙන් ලැබෙන රුපියල් 13500ක පමණ මුදලක් ඉතුරු අවුරුදු 13 තමන්ගේ පවුල්ට ආදායමක් බවට පත් වෙනවා. එහෙමනම් වෙනදා ආණ්ඩුවෙන් මුදලක් ලබා ගන්න බලාගෙන හිටිය පවුල් ටික තමන්ගේ දෙපයින් නැගී සිටින පවුල් ලක්ෂයක් බවට පත් කිරීමත් අපි මේ ව්‍යාපෘති හරහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ගමට බලාගාරයක් කියන ව්‍යාපෘති යටතේ අපි බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් සබර තියෙන 30000කට වැඩි ප්‍රමාණයක් මුල් අදියරේදී ඒ 10000ක කිලෝවොට් 100 බැගින් අපි ගමට බලාගාරයක් අපි හදන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ කොළඹ කෙනා අනුරාධපුරයට යන්නවත් කොළඹ කෙනා මාතරට හම්බන්තොට ගිහිල්ලා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න නෙමෙයි. අපි ගමේම කෙනෙක් තමයි ගමේ ව්‍යාපාරිකයෙක් තමයි අපි ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 1000ක් එකතු වෙන ගමම්ම ව්‍යාපාරිකයෝ 1000ක් නිර්මාණය කිරීමත් අපි මේ හරහා බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ව්‍යාපෘති දෙකම ගත්තාම ජාතික විදුලි බල පද්ධතියට විදුලි එකතු කිරීම පමණක් නෙමෙයි මේ රටේ ව්‍යාපාරිකයන් බිහි කිරීම, ඒ වගේම දුප්පත් පවුල් ලක්ෂයක් ආදායම් උපයන පවුල් ලක්ෂයක් බවට පත් කර ගැනීමත් අපි බලාපොරොත්තු වෙනවා.
නලින් බණ්ඩාර මන්ත්‍රීමා,
ඔබතුමා කිව්වේ ගමට බලාගාරයක් කිලෝවොට් 100ක්ද මෙගාවොට් 1ක්ද කරු?
කිලෝවොට් 100ක්. කිලෝවොට් 100 වැඩි කිරීම 10000 කියලා කියන්නේ මෙගාවොට් 1000ක්.
රයිට් රයිට්. හරි. නිවැරදි.
ඒ අනුව බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයන් 10000ක් ගමේ ව්‍යාපාරිකයෝ 10000ක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කරු සභාපතිතුමනි, මයිතන මම මේ කිව්වේ තියෙන වෙලාවත් එක්ක
මිනිත්තු දෙකක් තියෙනවා තමයි.
ඔව්, ප්‍රධානම යෝජනා දෙක පිළිබඳව. ඊට අමතරව අපි ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවත් ඒ වගේම ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයත් මේ කියන ආයතන දෙක සාම්ප්‍රදායිකව අපි කරගෙන ආපු රාජකාරී ටිකත් වෙනදාටත් වඩා කාර්යක්ෂම, විශේෂයෙන් මම හිතන්නේ රෝහල් වල අවශ්‍ය කරන අනුමැතිය ලබා දීම, ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීම, මේ සියල්ලම කරනවා. ඒ වගේම ඊට අමතරව විශේෂ ව්‍යාපෘතියක් විදිහට පිළිකා රෝගීන් සඳහා ඒ පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන ඒ රසායනික ද්‍රව්‍ය අපි ලංකාව තුළ නිෂ්පාදනය කිරීමත් ඉදිරි අවුරුදු දෙක තුන තුළ අපි බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන්කම තියෙනවා සමහර විට පිළිකා රෝගීන් වැඩියෙන් හොයාගන්න පුළුවන්කම ලැබේ. මොකද අඩු මුදලකින් අපි මේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරගත්තාම අපිට ඉන්දියාවෙන් මේක ගේනකම් බලාගෙන ඉන්න ඕන කමක් නැහැ. අපට පුළුවන්කම ලැබෙනවා වැඩි රෝගීන් ප්‍රමාණයක් අඳුරගෙන ඒ ආගේ ජීවිත කාලය වැඩි කරගන්න අපිට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපි මෙවර අයවැයදී බලාපොරොත්තු වෙනවා නඩු සභාපතිතුමනි ඕෆ්ෂෝ සෝලා පටන් ගන්න. ඒ වගේම ෆ්ලෝටින් සෝලා අපි ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කතා කරන පාර්ලිමේන්තුවත් විදුලි බිල සඳහා මේ විශාල මුදලක් වැය කරනවා රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවත් මේක දින ආකිටෙක්චර් වෙනස් කරන්න බැරි නිසා අපිට රූෆ් ටොප් දාන්න බැරි වුණත් දියවන්නාවේ තියෙන එහා පැත්තේ විශාල ජලාශයක් අපිට පුළුවන්කම තියෙන මේ ජලාශය මත පාවෙන ෆ්ලෝටින් සෝලා භාවිතා කරලා පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන විදුලියත් ලබා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේව සැලසුම් කරලා තියෙනවා. අපි රාජ්‍ය තෝරාගත් රාජ්‍ය ආයතනවල තමන්ගේ විදුලි බිලට සරිලන විදුලියක් නිෂ්පාදනය කරගන්න ඒ අයගේ වහල මත රූෆ් ටොප් සෝලා භාවිතා කරන්නත් අපේ ණය ආධාර ක්‍රමයක්ද බලාපොරොත්තු වෙනවා. මේ මගේ බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකයට දායක වෙන ජාතික විදුලි බල පද්ධතියට වැඩි විදුලි ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙන 2030 දී 70%ක් පුනර්ජනනීය බල ශක්තිය එකතු වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තව කියන්න බොහෝ දේවල් තිබුණත් වෙලාවක් නැති නිසා විශේෂික මතක් කරන්න ඕන කරු අපේ කැබිනට් අමාත්‍යතුමා දල සලහපරම අමාත්‍යතුමා මම එතුමත් එක්ක අමාත්‍යංශ කීපයක් අපි එකට වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපි තාමත් සුහදව අපි අපේ ආයතන තුනක් ඒ වගේ ප්‍රධානම අපේ සම්බන්ධ කරුවා වෙන්නේ විදුලි බල මණ්ඩලය විදුලි බල මණ්ඩලයක්. මොකද මම හිතන්නේ පුනර්ජනනීය බල ශක්තිය ගැන කතා කරනකොට විදුලි බල මණ්ඩලය උදව් කරනවද නැද්ද කියන එක පිළිබඳව හැමදාමත් තිබිච්ච ප්‍රශ්නයක්. අපි තාමත් වග්ගීමෙන් පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව අමාත්‍යවරයා විදිහට මම වග්ගීමෙන් කියනවා අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ වෙනකොට ඒ විදුලි බල මණ්ඩලයේ යම්කිසි සැකයක් එහෙම ජනතාව පිළිබඳ සැකයක් තිබුණා නම් මේ සියල්ලම දුරු කරලා විදුලි බල මණ්ඩලයත් අපි ඉතාමත් සුවදව මේ ඉදිරි කාලය තුල මේ බලාපොරොත්තු වන සියලු ඉලක්කයන් ළඟා කරගන්න අපි වැඩකට කරනවා කියන එක මතක් කරමින් අපේ කැබිනට් අමාත්‍යවරයාටත් අපි ස්තුතිවන්ත වෙමින් ඒ වගේම අපේ ආයතන තුනේ සභාපතිතුමාලා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාතුතු සියලු නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ සියලුම නිලධාරීන් ඉතිහාසය පිළිබඳව ගත්තාම නොයෙකුත්
ප්‍රශ්න
අපි විශාල බලාපොරොත්තුවක් ඇතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ වසර පහ තුළ මේ රට වෙනස් කළ යුතුයි ඒ සඳහා අපේ කැපවීම අපි ලබා දිය යුතුයි කියන කණ්ඩායමක් තමයි අපේ අමාත්‍යංශ වැඩ කරන නිසා ඒ සඳහා අපි වැඩ කරනවා කියන එකත් මතක් කරමින් ඒ සඳහා විපක්ෂයෙන් ලැබෙන නරක විවේචන නෙමෙයි මේ ශ්‍රේෂ්ඨ ශක්තිමත් කරගන්න ලැබෙන හොඳ විවේචන වලටත් ආරාධනාවක් කරමින් හොඳ යෝජනා වලටත් ආරාධනාවක් කරමින් මාණියන් නසුදි
බොහොම සිත කරු මැතුමනි ඊළඟට කරු හර්ෂණ රාජකරුණ මැතුම ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙයි.
කොපති ස්තුති මුලසන අනුරට කරු මැතුමනි මගේ මේ අමාත්‍යංශ වලට කරන කතාවල් වලට ප්‍රථමයෙන්ම මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. මැතුමනි මේ කතානායකතුමත් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අපේ නිලධාරි මහත්වරුන්ත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරවතින් හොඳයි. මේ අයවැය කාල සීමාවේදී පමණක් නෙමෙයි අපිට මේ දැවැන්ත පොත්පත් රාශියක් මේ කාල සීමාවේදී ලැබෙනවා. ඉතින් මං හිතන්නේ අමතුමනි මේ අපි දැන් මේ ග්‍රීන් එනර්ජි ගැන කතා කරන අවස්ථාවේ මේවා දැන් හැම දෙයක්ම අපිට මේක ඔන්ලයින් වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් අපේ ඇප් එකේ ලබා ගන්න පුළුවන්. අවශ්‍යතාවයක් ඕනේ වුණොතින් මං හිතන්නේ අපිට මේ අපේ නිලධාරි මහත්වරුන්ට කතා කරලා මේ අවශ්‍ය පොත් ලබා ගැනීම සුදුසුයි කියලා මං යෝජනා කරනවා. මොකද මේ නිකන් අපරාධේ මේ වගේ විශාල ප්‍රමාණයක් මේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ 225 දෙනාටම ලබා දීම අත්‍යවශ්‍යම නෑ. අවස්ථාවක් වෙනකොට අපිට ලබා ගැනීමේ අවස්ථාව අපිට ලබා දෙන්න කටයුතු කරා නම් ඒ ඇති කියන එක ප්‍රධාන වශයෙන් මම කියන්න කැමතියි. ඒ වගේම අපි ක්‍රීඩා අමාත්‍යංශය ගැනත් ඒ වගේම මේ අමාත්‍යංශ කීපය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම දැන් අපි ක්‍රීඩාවල් මේ කොරෝනා වසංගතයත් එක්ක මේ ක්‍රීඩාවන් සිදුවීම අවම ප්‍රමාණයට පත් වෙලා තියෙනවා. දැන් අපි සතුටු වෙනවා LPL එක මේ බාධා මැද්දේ වුණත් මේ අවශ්‍යතාවයන් ඒ සෞඛ්‍ය නීති රීති පිළිපැදගෙන ඒ කටයුත්ත සිදු වෙනවා. ඉතින් ඒ ආකාරයටම අපිට අනිත් ක්‍රීඩා දැන් මට තියෙන ගැටලුව තමයි LPL එක ගහන්න පුළුවන් නම් ඇයි අපේ අනිත් දේවලුත් අනිත් මේ දැන් ක්ලබ් මැචස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ටූර්නමන්ට් වෙන්න පුළුවන් ඇයි ඒවත් සිදු කරන්න බැරි? ඒ ආකාරයටම අපි ඒ ගැන අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අපි විනිසුරුවරුන් ගත්තොතින් දැන් විනිසුරුවරින් මේ හැම ක්‍රීඩාවක විනිසුරුවරින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් දැන් මේ කාල සීමාවේ විනිසුරුවරන්ට ජීවනෝපාය මාර්ගයක් නැහැ. ඒ ප්‍රධාන ආදායම ඒ අයට අපිට කීප දෙනෙක්ම කතා කරලා තියෙනවා. දැන් අපි ක්‍රිකට් ගත්තොත් ක්‍රිකට් අම්පයර්ස්ලා සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට තියෙන මැචස් දැන් නතර වෙලා තියෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට ආදායමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ යම් සෞඛ්‍ය නීති රීති උපදෙස් ලබා ගනිමින් ඒ අංශය කෙරෙහි අවධානය යොමු කරලා ඒවත් කරන්න දෙන්න. අපිට දැන් BOI ෆැක්ටරි එකක් කරන්න දෙනවා. BOI ෆැක්ටරි එකක් කරන්න දෙනවා. දැන් අපේ මේ ප්‍රදේශ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් කටුනායක වෙළඳ කලාපයේ මේ ප්‍රදේශයේ ඇඳිර නීතිය තිබ්බත් කටුනායක වෙළඳ කලාපයේ සේවකීන්ට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා ශාස්ත්‍රය කෙරෙහිත් අවධානය යොමු කරලා, මොකද අපිට මේක සම්පූර්ණයෙන්ම නතර කරන්න බෑ. විශේෂයෙන්ම අපි පාසල් ක්‍රීඩා ඉදිරියට ගෙනියන්න ඕනේ, තව ශක්තිමත් කරන්න ඕනේ. ඒ අපේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට විශේෂයෙන්ම මේ ක්‍රීඩාවේ දූෂණය වැළැක්වීමේ ඒ පනත අපි සම්මත කරා. ඒක මං හිතන්නේ ඉතා ප්‍රගතිශීලී පනතක් හැටියට ක්‍රීඩාව අපි තව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් එතන තියෙන ප්‍රධානම දේ තමයි දූෂණය අපි අවම කරන්න අවශ්‍යයි. ඒක තවත් අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ රිනියුවබල් එනර්ජි, මේ අපි උදාහරණයක් අතර ගත්තාම ග්‍රීන් එනර්ජි, මේ ගැන විශේෂ අවධානයක් අපේ පහුගිය ආණ්ඩුවේ අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම ඉතා අඩු පොලියට අපි සෝලා ගත්තාම ඇමතුමා අපි ඒ සෝලා නිවාසවලට විශේෂයෙන්ම ඒ සෝලා පද්ධතියන් හයි කරන්න ඉතා අඩු පොලියට ණයක් ලබා දුන්නා. නමුත් ඒක නතර වෙලා තියෙනවා. ඒකින්ද ඒක ඉදිරියට ගෙනියන්න
ලාව නැතිසා කියන්න බැරුණා. කලින් මේක දුන්නේ 108 පොලියට. හැබැයි මේ වෙනකොට අපි 106ට ඒක අඩු කරගෙන තියෙනවා. හැබැයි ආයවැයදී අපිට තවත් සහනයක් ලබා දුන්නා 104 පොලියට තමයි. දැන් ඉදිරියේදී මේ ණය ක්‍රියාත්මක වෙන්නේ.
හොඳයි. ඒක මම මේ කියන්න ගියම තුමා දැන් ওই 108 පොලුව අපේ කාලෙත් ලබා දුන්නා. හරිද? ඒ නමුත් ඒක මේ ප්‍රායෝගිකව බිඩ් මට්ටමේ ඒක කිරීම පිළිබඳ ගැටලුවක් තිබ්බා. දැන් උදාහරණයක් ඇරෙට මම පගු පෞද්ගලිකව මගේ නිවසේ සෝලා පද්ධතියක් හයි කරා. නමුත් ඒකට ගිය කාලේ ඒකට විශාල කාලයක් යන ගියා මේ විදුලි මේ CEB එකෙන් ඒ වට අවශ්‍ය අනුමැති ලබා ගැනීම ඒ වගේ විශාල කාලයක් යන. මම පෞද්ගලිකව මම ඒක අත්විද්දා. මොකද මමත් මගේ නිවසේ ඒ වගේ සෝලා පද්ධතියක් හයි කරපු නිසා. ඒක නිසා ඒකට යන විශාල කාලයක් ඒ ගැන අවධානය යොමු කරන්න වේවි. මොකද අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක
106ට මිනිත්තු 2ක් කාලයක්
තියෙනවා. තව එහෙම නැත්නම් පොලි රහිත ණය ලබා ගැනීමට ඒ වගේ ඒ ගැන විශේෂයෙන් ඉන්සෙන්ටිව් එකක් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මානියෝජනය කරන දිස්ත්‍රික්කයේ අපි පෞගේ කාල සීමාවේදී අපි ආරම්භ කරා ජල යෝජනා ක්‍රම කීපයක්ම. එකක් තමයි ගිරිදර ජල යෝජනා ක්‍රමය මානියෝජනය කරන දුම්පියාසනේ අපි ආරම්භ කරලා තියෙනවා. ඒක ඉතාමත් මන්දගාමී ලෙස තමයි දැනුත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගැන මේ ව්‍යාපෘති දැන් අවසන් කරන්න අපිට හැකි වෙලා තියෙනවා. මම හිතන්නේ දෙවනේ අධියර කැලණි දකුණු යුරු දෙවන අධියර ව්‍යාපෘති ඒකත් මට මතකයි. මම රෞෆා මහකීම් අමාත්‍යවරයා අමාත්‍යවරයාත් මමත් තමයි අපි බියගමින් ඒක අපි ආරම්භ කරේ. එතකොට ඒ ආරම්භ කරලා දැන් ඒ ව්‍යාපෘතිය අපි අවසන් කරත් ඒ ව්‍යාපෘතිය තාමත් ඒ නල එලීම පිළිබඳව තාම උදල් වෙන් කරලා නැහැ කියන පණිවිඩයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් දැන් ව්‍යාපෘතිය අවසන් කරලා දැන් මේ ව්‍යාපෘතිය අවසන් කරාට පස්සේ අපිට පුළුවන් දැන් ඒක මේ දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම දොම්පේ බියගම ඒ වගේ මහර මේ වගේ ගම්පහ මේ වගේ ප්‍රධානම ආසන විශාල සංඛ්‍යාවට ජල පහසුකම් ලබා දීමට හැකි ඒ ප්‍රෙෂර් එක දැන් තියෙනවා. දැන් ඉතා පැහැදිලිව
කියනවා කාලය අවසන් වෙනවා.
It's done. Yeah. No, you should be corrected. It was Mr. Rauf Hakim when he was the minister. I also attended the inauguration ceremony in Biyagama. It was initiated during the
Yahapal Negawa.
Right? Mm-hmm. But I am happy that it is completed. So please correct yourself. I know that there were few opening ceremonies and misled the country that it was initiated in the previous government. However, I am very happy that it is...
And completed during my Honorable Minister's time.
I 100% agree. I'm talking about the second stage.
So the Kalani stage 2 was only a continuation.
I was hitting a monkey in a katawa karna kota mama kiwe devane adhiyara kiyala.
Karmanthi tuma kaale.
Devane adhiyara api aarambha karala eka avasan karala thiyena. Ewathuma mama kiyanne yanne e karanawa ne eka dan avasan karala thiyena. Namuth අවසන් වුණාට ඒකේ නලෙලීමට මුදල් වෙන් කිරීමක් සිදු කරලා නැහැ කියන එකක් තියෙනවා. හරි නෑ මේක හරි
දෙන්න වහාම හැකි වී තිබෙනවා මේ කැලණී ගඟ දකුණු යුරේ වැඩ පිළිවෙල.
හරි දැන් අපේ දැන් උදාහරණයකට මානියෝජනය කරන මේ දොම්පේ ආසනයේට
කරු මන්ත්‍රීතුමා අවසන් කරන්න දැන් කාලය
තමුත් කිසිම නලෙලීමක් තාමත් කෙරලා නැහැ. ඒකේ ඉඳලා කරුණා කරලා ඒ ගැන අවධානය යොමු කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු දල සරහපිරම ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ඊළඟට ගරු මහින්ත දිසානායක මැතිතුමා මුල
සුනේ ගරු මන්ත්‍රීතුමනි, අයවැය විවාදයේ විදුලි බල අමාත්‍යාංශය නියෝජනය කරමින් මගේ පළවෙනි යුතුකම තමයි මේ අයවැය ඇතුලේ මෙරටේ බලශක්ති ශේෂ්ත්‍රය විදුලි බලය පුනර්ජනනීය විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය ගැන අසීමිත විශ්වාසයක් තියලා මේ අයවැය තුල සුවිශේෂී වගකීමක් මේ බලශක්ති ශේෂ්ත්‍රයට විදුලි බල ශේෂ්ත්‍රයට පුනර්ජනනීය ශේෂ්ත්‍රයට ලබා දීමට කටයුතු කරපු අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් අපි කෘතවේදීත්වය ප්‍රකාශ කරන එක රටක් විදියට ජනතාවක් විදියට මම විශ්වාස කරනවා අපේ පළවෙනි යුතුකම කියලා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්නට ඕනේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යතුමා පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයට අදාළව ඒ විෂය භාරව කරන ලබන කැපකිරීම අගය කරන්නට තරුණ දේශපාලඥයෙක් විදියට එතුමාගේ නායකත්වය අගය කරන්නටත් මම මේ අවස්ථාව පාවිච්චි කරන්නට ඕනේ. ඒ වගේමයි ගරු මන්ත්‍රීතුමනි, අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය වසන්ත පෙරේරා මැතිණිය, ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා හේමන්ත සමරකෝන් මැතිතුමා ඇතුළු අපේ සියලුම නිලධාරීන්, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු ලෙකෝ ආයතනය සුනිත්‍ය බල අධිකාරිය පරමාණුක බලශක්ති අධිකාරිය ඇතුළු මේ සියලුම ආයතනවල ලංකා කෝල් කම්පැනි එක කැපවීමෙන් කටයුතු කරන සියලු නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්නටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා වෛරසය රටට සංක්‍රමණය වෙච්ච මොහොතේ ඉඳලා අසීමිත වගකීමකින් කටයුතු කරන විදුලි බල මණ්ඩලයේ සේවකයන් අගය කළ යුතුම වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ විදුලි බල මණ්ඩලයේ ලිකෝ ආයතනයේ සේවකයන් බිඳවැටීම් වලදී තමන්ගේ කැපවීම සෞඛ්‍ය ගැන නොසිතා පවා ඒක රටක් විදියට මම හිතනවා අපි ඔය අගය කරන ශ්‍රේණීන් ඉන්නවා, කණ්ඩායම් ඉන්නවා, විවිධ වෘත්තීන් වල හැබැයි ජාතික මට්ටමේ එහෙම ඇගයීමක් ලැබිලා තිබෙන්නේ නැහැ. මම මේක පාර්ලිමේන්තුව වේදිකාවක් කරගන්නවා. ඒ විදුලි බල මණ්ඩලය තුල ලිකෝ ආයතනය තුල ඒ කරන සුවිශේෂ කැපවීම අගය කරන්නට. ඒ වගේමයි අද දවසේ අපේ සහෝදර අමාත්‍යංශ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණක් ජේෂ්ඨත්වයෙන් දෙවෙනි වෙන වාස්තුවේ නානායක්කාරමැතුමා අපේ හිත මගේ හිත මිත්‍ර උදේ ගම්මන්පිල මැතුමා නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඇමතුමා අපේ රාජ්‍ය ඇමතුමන්ලා මේ සියලු දෙනා වෙත සහෝදර අමාත්‍යංශ වෙතත් අපේ සහෝදරත්වය ප්‍රකාශ කරනටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි මේ විවාදය අද මේ අමාත්‍යංශ හතරක් යටතේ වෙන මේ විවාදය තවත් එක් අසම්මත විවාදයක් විදියට පවත් ගන්නේ නැතුව ඉතාම ධනාත්මකව ප්‍රගතිගාමී අනාගතවාදීව මේ විවාදයට එකතු වීම පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සිරු දිනාටම සුදිමන්ත වෙන්නට ඕනේ. අපි ගරු මන්ත්‍රීතුමනි සිරු දිනාම පිළිගන්නට ඕනේ රටක් විදියට අපි ඉන්නේ බලශක්ති අර්බුදයක කියලා. පිළිගන්නට ඕනේ. ඒකේ කවුද පළවෙනි විත්තිකරයා? කවුද දෙවෙනි විත්තිකරයා? කවුද තුන්වෙනි විත්තිකරයා කියලා කියන එක අදාළ නැහැ. මහජනතාව අපි සිරු දිනාම විත්තිකූටුට නැගලා තියෙන්නේ. ඒ නිසා විත්ති අපි සිරු දිනාම ඉන්නේ විත්ති කූඩුවේ කියලා කියන එක විතරක් අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතිහාසයේ මොනවා වුණත් මම ඇයි කියන්නේ අපි බලශක්ති අර්බුදයක ඉන්නවා කියලා ගරු මන්ත්‍රීතුමනි අපි වසර හතකින් දැන් මේ ස්වභාවයේ විවිධ මිල පිළිබඳව අර්බුද පිළිබඳව නොඑක් රාශියක් කතා කරා. හැබැයි අපි 2013න් පස්සේ නොරොච්චරේ ලක්විජේ බලාගාරය මේ රටට දායාදුනෙන් පස්සේ මේ මොහොත වෙනකන් එක ප්‍රධාන බලාගාරයක් රටට දායාද කරන්න අපි අසමත් වෙලා තියෙනවා. මම මේ කාටවත් ඇඟිලි දික් කරන්න හදනවා නෙමෙයි. මේ රටේ අතිගරු ජේ.ආර්. ජාවද ජනාධිපතිතුමාගේ යුගයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේදී විදුලි බලය සම්බන්ධයෙන් විශාල තීන්දුව තීරණ ගත්තු රාජ ආණ්ඩු දෙකක් අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. මට මතකයි නොරොච්චෝරේ බලාගාරයේ විවිධ චෝදනා මැද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විවෘත කරාම විදුලි බිල 25%ෙන් අඩු කරායිද? ඒ බිල තමයි මේ මොහොතේ තියෙන්නේ. එදා නොරොච්චෝරේ බලාගාරයේ විවෘත නොකරා නම් අද මෙරටේ බලශක්ති අර්බුදය කොයිතරම් ගැඹුරු තැනක තියද කියලා මම තමනාසලගෙන් ඉල්ලීමක් කරනවා කල්පනා කරන්නට කියලා. ඒ නිසා දැන් අද තියෙන ප්‍රධාන ගැටලුව මූලික කාරණා ටිකක් ගත්තොත් තමනාසල දන්නවා හැම වසරකම අඩුවෙඩි වශයෙන් මම මේ වසරට විතරක් මේක අදාළ වෙන එකක් නෑ මේ කොවිඩ් වසංගත තත්ත්වයට එක්ක අඩුවෙඩි වශයෙන් ගරු මන්ත්‍රීතුමනි 5-6 අතර ප්‍රමාණයකින් මෙරටේ විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එවැනි තත්වයක් ඇතුලේ වසර 7කින් ප්‍රධාන බලාගාරයක් විදුලි බල මණ්ඩලයේ භාෂාවෙන් කිව්වොත් බේස් ලෝඩ් එකක් නැති තැනක අපේ අනාගතේ කොයිතරම් ආකාරයේ අඳුරු අනාගතයක් බවට පත් වේවිද? අපි සිළු දනාම එකතුලා මේ අර්බුදයට මුහුණ දෙන්නට ඕනේ. ගොඩ අපේ රාජපක්ෂ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේදී මෙතෙක් මේ රටේ කිසිදු මැතිවරණ ප්‍රකාශනයකට තිබිච්ච විශේෂ සඳහන් කීපයක් කරේ ඒකයි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය ඇතුලේ උප්පරිමයෙන් පුනර්ජනනීය බලශක්තිය අපි අපේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා කියලා කියන සටහන ලෝකෙ හැම සමත් රාජ්‍යයක්ම මුළු ලෝකෙම පොසිල ඉන්ධන වලින් බැහැර වෙන වෙලාවේ සිල් සමත් රාජ්‍යයන් එක අනුමත කරන වෙලාවේ කොට අපේ රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලියනවා පුනර්ජනනීය බලශක්තිය මෙරටේ ප්‍රධාන විභවයන් බවට පත් කරගන්නට ඕනි කියලා. ඒ නිසා අපි හැරෙන තැනක් මෙතන. මම අපිට ආඩම්බරෙන් කියන්නට පුළුවන් දැන් මේ තව හරියටම අද දවස් අද ඉඳලා දවස් කවුද මිතින්නේ මන්නරම අටවෙනිදා අටවෙනිදා අද ඉඳලා දවස් 10කින් නැත්නම් දවස් 12කින් මෙරටේ පළවෙනි සුළං විදුලි බලාගාරය ජාතියට දායාද වෙනවා 2014 පළවෙනි සුළං බලාගාරය මන්නාරම් රෝණියේ 2014 මාර්තු මාසේ 28 වෙනිදා මත් කැබිනට් මණ්ඩලයේ හිටියා මේකට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබෙන්නේ තමනාසලගේ ආණ්ඩු කාලෙත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරනු ලැබුවා අපේ ඓතිහාසික කෘතවේදී සිහිපත් කරනවා මේ දෙසැම්බර් 8 වෙනිදා මෙරටේ බලශක්ති ශේෂ්ත්‍රයේ හැරවුම් ලකුණක් නිර්මාණය වෙන්නේ විශේෂයෙන් එතරම් පටන්ගත් අරගෙන 2021ට ගියාම 21 ඇතුළතදී තව සති දෙක තුනක් ඇතුළත මෙරටේ පළවෙනි LNG බලාගාරය ආරම්භ වෙනව කෙරවල පිටියේ බලාගාරයේ කටයුතු ආරම්භ කරනවා බලාගාරයේ කමිෂන් වෙනවා කියලා කියන නේ මම කියන හදන්නේ පළවෙනි LNG බලාගාරය 2005 ඉඳලා මෙරටේ සාකච්ඡාව තිබුණේ LNG කොහොමද මේ ස්වභාවික වායුව අපි ආදේශ කරගන්නේ ඔටෝ ඩීසල් වෙනුවෙන් එහෙම නැත්නම් ෆර්නස් ඔයිල් වෙනුවෙන් කොහොමද ආදේශ කරගන්නේ කියලා දැන් බහින තිබ්බ සාකච්ඡාවට වටිනාකමක් එනවා තව සති දෙකක් ඇතුළතදී පළවෙනි ලක්දනොයි බලාගාරය ආරම්භ වෙනවා ඒ වගේම මේ එන මාසයේ අග වෙනකට අපි විශ්වාස කරනවා දෙවෙනි LNG බලාගාරයට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා ඉදිරිවල මණ්ඩලයකට කටයුතු කරගෙන යනවා මම විශ්වාස කරනවා අපිට ජනවාරි මාසයේ වෙනකොට ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කරන්න පුළුවන් වෙයි කියලා ඒක මම කිව්වේ 2021 නැවත ශස්ත්‍රීක වසරක් විදිහට ඉතිහාසයේ තැන්පත් වේවි. උමාඔය වාරි මාර්ග ඇමතුමා තම රාජපක්ෂ ඇමතුමා දා නියම කරා උමාඔය අපි පෙබරවාරි මාසයේ වෙනකොට අවසන් කරන්නට ඕනි කියලා. බ්‍රෝඩ්ලන්ඩ්ස් බලාගාරය මෙගොඩ් 35ක බලාගාරය දැන් අවසන් අධ්‍යයනයේ ඉන්නේ. මම විශ්වාස කරනවා තව මාස 6ක් වගේ කාල සීමාවක තුලදී ඒ විදුලිය ජනනය කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. 2021 වසර ඇතුලේ ඒ විතරක් නෙමෙයි මොරගොල්ල බලාගාරය කටයුතු සමාප්ත කරන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියල්ලම ජාතියට ලැබෙන දායාද. ජාතියට ලැබෙන දායාද. ඊට පස්සේ මේ රටේ විදුලිය ප්‍රධාන ජල මූලාශ්‍රවල විදුලි උත්පාදනය කරන්න ලැබෙන්නේ නැහැ. එතනින් අපි හැරෙන්නේ පුනර්ජනනීය බලශක්තිය පැත්තට. අපේ දුමින්ද දිසානායක ඇමතුමා ඒ පිළිබඳව පැහැදිලි කරා තම කෙටි වේලාවක් තුලදී. ඒ පැහැදිලි කිරීම කරනු ලැබූ ගමට බලාගාරයක් සමෘද්ධියෙන් පවුල් ලක්ෂයක් සියලු රාජ්‍ය ආයතන මත වහල මත ඉදිවෙන සූර්ය පැනල මේ විතරක් නෙමෙයි අපි මේ හරහා ගරු මන්ත්‍රීතුමනි පුනර්ජනනීය ආර්ථිකයක් ගැන ගොඩ අපේ රාජපක්ෂ නැතුමා විශ්වාස කරනවා මේ අයවැය ලේඛනය බලන්න වසර 7ක බදුසහන ඒ වෙනුවෙන් ආයෝජන කරන සෑම දිනා වෙතම වසර 7ක බදු සහන ලබා දෙන්නට කටයුතු කරනවා. ඉතින් මේ රටේ එවැනි කර්මාන්ත බිහිවේවි. දැන් අපි සූර්ය පැනල ගෙන්න ආනයන කරනවා. මෙරට බිහිවේවි. දැන් බෑකප් බැටරිස් මම හිතනවා ජනවාරි මාසේ අපි පටන් ගන්නවා. ඒ කර්මාන්තයක් විදිහට. ඉන්වර්ටර්ස් මේ හදන්න පටන් ගනීවි. කර්මාන්තයක් විදිහට. ඒ නිසා මේ පුනර්ජනනීය විදුලිය රට සන්තක වෙනවත් එකම ඊට සමාන්තරව තවත් කර්මාන්ත රාශියක් නිර්මාණය වෙනවා සුළු කර්මාන්ත බිහි වෙනවා මම කෙටියෙන් ඔබට කියන්නම් රට ඇතුලේ ගත්තොත් මේ විදේශ ව්‍යවසායකයෝ නෙමෙයි රට ඇතුලේ ගත්තොත් අපේ සංකල්පය මොකක්ද සංකල්පය තමයි ගරු මන්ත්‍රීතුමනි විදුලි පාරිභෝගිකයා ව්‍යවසායකෙක් බවට පත් කරගන්න එක පාරිභෝගිකයා ව්‍යවසායකෙක් බවට පත් කරගන්න එක නිසා අපි අනාගතය දිහා බලන්නේ සුබවාදීව මම විශ්වාස කරන විදියට යුද්ධයෙන් පස්සේ යුද්ධේ නිමාවෙන් පස්සේ අපි කරන්න තිබේ එකක් තමයි මෙරටේ විදුලි බිල අඩු කරගන්න එක. දැන් මේ සභාවේ කතා වුණා විදුලි බිල සම්බන්ධයෙන්. ආසියාවේ වැඩිම අඩුම ආදිවාසී සංවාදයක් තිබුණා. මම ඔබට එකක් කියන්නට ඕන. පාරිභෝගික සාමාන්‍ය පාරිභෝගිකය ගත්තොත් දිලුඳු මට්ටමේ ඉන්න පාරිභෝගිකය ගත්තොත් අපිට මේ දකුණු ආසියාවේ අඩුම විදුලි බිල එකනේ ඒකක 30ට වඩා අඩුවෙන් නම් ගරු මන්ත්‍රීතුමනි විදුලි බල මණ්ඩලය අය කරන්නේ ඒකකයක් වෙනුවෙන් රුපියල් 3.50යි. ඒකක 30යි 60යි ඇතුළේ නම් අය කරන්නේ 5යි 50යි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ ඒකකයක් නිෂ්පාදනය කරන්නට වැය වෙන මුදල අද සාමාන්‍ය රුපියල් 23.87ක්. මෙතන තමයි අර්බුදේ තියෙන්නේ. එක ඒකකයක් ජනනය කරන්න 23.87ක් යනවා. එක ඒකකයක් ජනනය කරන්න. එක 23.87ක්. හැබැයි විදුලි බල මණ්ඩලය මේක දෙන්නේ කීයටද? සාමාන්‍ය ගරු මන්ත්‍රීතුමනි මුලසුනේ රුපියල් 16.67කට දෙන්නේ. 23.87කට හදලා 16.67කට දෙනවා. මෙතන බලන්න සාමාන්‍යයෙන් අවුට් 2019 ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි 2019 වර්ෂයේ මෙරටේ ජනනය කරනු ලැබූ නිෂ්පාදනය කරනු ලැබූ මුළු විදුලි ඒකක සංඛ්‍යාව ඒකක බිලියන 16ක්. ඒකක බිලියන 16ක්. ඒකක බිලියන 16ක් හිතන්න එකකට යන වැය වෙන මිල 23.67 87ක් නම් එක ඒකකකින් රුපියල් අඩු වුණොත් ඉතිරි වෙන මුදල කීයද? රුපියල් බිලියන 16යි. එක ඒකකකින් රුපියල් අඩු වුණොත් අඩු කර ගන්න පුළුවන් වුණොත් ඉතිරි වෙන මුදල බිලියන 16යි. 23.87 22.87 කරගත්තොත් බිලියන 16ක් 21.87 කරගත්තොත් ඉතුරු කරන්න පුළුවන් මුදල බිලියන 32ක්. මෙහෙම ගණන් හදන්න. දැන් LNG වලින් අපි ගත්තොත් මම හිතන්නේ රුපියල් 17ක වටේ අපිට ඒකකයක මිල තියාගන්න පුළුවන්. සූර්ය බලය ඊට වඩා ගොඩක් අඩුයි. සූර්ය සුළං බලය ඊට වඩා ගොඩක් අඩුයි. අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදියට මේ ඉලක්කය අපිට හමාගෙන යන්න පුළුවන්. ඒ ශක්තිය අපිට දෙනවා කණ්ඩායම් හැංගීමෙන් අපි වැඩ කරනවා. විශේෂයෙන් අපි කියන්නට ඕන මේ රටේ කර්මාන්ත ශේෂ්ඨයට විදුලි අඩු බිලට විදුලිය දෙන්න බැරි නම් මේ රටට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ පියා මුලසුනේ ඉන්න මන්ත්‍රී ගරු මායන්ත දිසානායක මන්ත්‍රීතුමාගේ පියා මහවැලි ඒ ජල මණ්ඩලය නිර්මාණය කරන්න නායකත්වය දීපු නායකයෙක්. කෘතවේදීව මම මේලා සිහිපත් කරනවා. ගරු මන්ත්‍රීතුමනි මතක තියාගන්න අද දවසේ මේ රටේ ආයෝජකයන්ට වාණිජ වශයෙන් අපට අඩු මිලට විදුලිය දෙන්න බැරි නම් පාරිභෝගිකයේ මිල අඩු කරගන්න බැරි නම් මම හිතන්නේ මේ රට අපිට අනාගතය පිළිබඳ විවසාකයන් පිළිබඳ විශ්වාසයක් තෙන්බල රටක් ගොඩනගෙන්න කියලා. එසා ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න සෞභාග්‍යයේ දැක්ම කියලා අදහස් කරපු ඉලක්කයට යන්න. ඒ වෙනුවෙන් අවම බිලක් අපි ලබා දෙන්නට ඕනේ. ඒ වෙනුවෙන් මේ පරිසරය ගොඩනගෙන්නට ඕන. පුනර්ජනනීය බලශක්තිය ඇතුලේ අවම බිල වගේම අනික් පැත්තෙන් පරිසරය සදාහරිත පරිසරයක්. මෙට්‍රික් ටන්ස් ඩයොක්සයිඩ් වායු අපි කොයි තරම් ප්‍රමාණ ඉදිරි කර ගන්නවාද? එනිසා අපි මේ වැඩ පිළිවෙල කරෙහි තමුනාසලගේ සහය දෙන්නට කියලා කියන එකයි අපි තමුනාසලගේ ඉල්ලීමක් කරන්නේ. අපිට මේක දේශපාලන කණ්ණාඩි වලින් මේක දිහා බලන්න එපා ගරු මන්ත්‍රීතුමනි. මොකද මම නැවත කියනවා අපි සිල් දනාම ඉන්නේ අර්බුදයක කියලා. රටක් විදිහට තියෙන අර්බුදයක එක එක්කිනාට ඇඟිලි දික් කරගන්නේ නැතුව මේ අර්බුදයෙන් රට ගොඩ කරන ගමන් මගේ අපි හොයාගෙන යන්නට ඕනේ. ඒ නිසා මම තමුනාසලට ඉල්ලීමක් කරන්නේ මේ මහා පින්තූරය දිහා බලන්න. අපි පාරිභෝගිකයෝ ඉන්නවා 165,000 විදුලිවල මණ්ඩලයේ විතරක්. 588,000 ඉන්නවා ලෙකෝ ආයතන පාරිභෝගිකයෝ. 175,000කට වැඩි විදුලි පාරිභෝගිකයෝ ලංකාවේ. ඒ නිසා මේ ගෘහස්ථ විතරක් නෙමේ කර්මාන්ත ශේෂ්ත්‍රේ අපි අද සහතිකයක් දෙන්නට ඕන. එන්න මේ ආයෝජනය කරන්න අපි ඔබට අඩු මිලට විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා කියන පණිවිඩය අපි රටට දෙන්නට ඕන. ගෙදරට දෙන්නට ඕන. හැම ගෙදරකම තියෙන බර වැඩි බිල් අතරේ දරුවගේ ටියුෂන් බිල බර වැඩි අම්මට ඒක අපි පිළිගන්නවා. ඒ වගේම ටෙලිෆෝන් බිල බර වැඩි පිළිගන්නවා. ඒ වගේම විදුලි බිල බර වැඩි. ඔබතුමාගේ වෙලාවෙන්
කෙටි ප්‍රශ්නයක්, කුංචි ප්‍රශ්නයක්.
කාලේ නම් ඉවරයි.
කෙටි උත්තරයක් දෙන්න තියෙනවා. නොරොච්චෝලේ බලාගාරය නැවත පුළුල් කිරීමක් කරනවාද? මොකද එතන තියෙන පහසුකම් වල විශාල ප්‍රශ්නයක් තියෙනවා ජනතාව.
ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, එතුමාගේ කාලෙන් ඒ උත්තර දෙන්නේ 2020 පෙබරවාරි මාසේ විසිවෙනිදා කැබිනට් මණ්ඩල තීන්දුව කළා තියෙනවා. ඒක හතරවෙනි අදියරට වෙන් වෙලා තියෙනවා. හතරවෙනි දැනට මෙගාවාට්ස් 900ක ධාරිතාවක් තමයි නොරොච්චොලේ තියෙන්නේ. නොරොච්චොලේ සැලසුම් කරද්දිම ඒ හතරවෙනි අදියර වෙනුවෙනුත් ඒ සැලසුම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මාසේ 20 වෙනිදා කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා ඒ හතරවෙනි අදියරට යන්නට ඕනේ කියලා. දැන් ඒ ක්‍රියාමාර්ගය අතරමැද ගරු හෙක්ටර් අපවාමි මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහද්දි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ ඒකේ ගැටලුවක් තියෙනවායි කියලා. මම විශ්වාස කරන්නේ නැහැ ඒක දැනටම ආණ්ඩුව ගනිපු ප්‍රතිපත්තිමය තීරණයක් නිසා. අවසාන වශයෙන් මට ඉඩ දෙන්න නැවත සිළු දෙනාටම ස්තුති කරන්නට ඕනේ. ඒ වගේම විශ්වාසය තියාගන්නට ඕනේ. අපි එක පැත්තකින් බලශක්ති සංරක්ෂණය, සුරක්ෂිතතාවය, බලශක්ති ස්වයං පෝෂණය අපි අපේ රටේ ගරු මන්ත්‍රීතුමනේ අවසාන විනාඩිය මට දෙන්න. අපි වැඩිපුර මුදලක් වැය කරන්නේ දහනය කරන්න ඉන්ධන, දහනය කරන්න ඉන්ධන විදුලිය ජනනය කරගන්නට. ආර්ථිකයේ දහනය වෙන්නේ ඉන්ධන ඇතුලේ. අපිට ආර්ථිකයේ දහනය වෙන්නේ ඉන්ධන ඇතුලේ. එතන අපි නතර කරගන්නට ඕනේ. ඒකට තමයි මේ සැලසුම් අපි සකස් කරගමින් ආණ්ඩුවක් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒක ගමන් කරන්නේ. අනේ ඒ සැලසුම් මෙනුවෙන් තම්නාසල අපිත් එක්ක අත්වල බඳගනී කියලා කියන විශ්වාසය තියාගෙන තම්නාසල සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විදුලිය සම්බන්ධයෙන් මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ අධ්‍යාපන ශේෂ්ඨ පවා මේ රටේ විදුලි බල සංරක්ෂණය පිළිබඳව විදුලි විනයක් පිළිබඳව ගරු මන්ත්‍රීතුමනි අපි අලුත් භාෂාවට වචනයක් එකතු කරමු. විදුලි විනය ගැන අපි සාකච්ඡාවක් පටන් ගමු. පාසල ඇතුලේ තියෙනට ඕන, අපේ පාරිභෝගික ඇතුලේ තියෙනට ඕන, රට ඇතුලේ මේ සාකච්ඡාව තියෙනට ඕන. ඒ විදුලි විනය අපේ ජාතික මාතෘකාවක් බවට පත් කරගන්නට කියලා අද අදිෂ්ඨානයක් ඇතිරන්නේ කියලා ඉල්ලා සිටමින් නැවත ඔබට ස්තුතිවන්ත වෙමින් මම කියන වෙන බොහොම ස්තුතියි.